SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ගෙවියන සතියේ ලෝකේ වටේ ගිහිල්ලා ලෝකේ සිද්ධ වෙච්ච උණුසුම් තතු විත්ති එකට කැටි කරලා ගෙනෙන මිනිත්තු කිහිපයට තමයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. SBS සිංහල වැඩසටහනේ ලෝවට විශේෂාංගයේ අපේ සුපුරුදු හිතවත ඇවිල්ලා ඉන්නවා AFP ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ආයුබෝවන්, සුබෝදසනක් ඔබට.
ආයුබෝවන් මදුර.
හොඳයි අමල්, අපි කතාව පටන් ගමු. අද දවසේදී ඇමරිකාව සහ යෙරුසලමෙන් විශේෂයෙන්ම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයේ නිල අගනුවර විදිහට යෙරුසලම් නුවර නිල වශයෙන් පිළිගන්නවා කියලා ප්‍රකාශයක් නිකුත් කරා ඊයේ දවසේදී. මේ ප්‍රකාශය ලෝකයේම හෙල්ලුම් කාපු ප්‍රකාශයක් බවට පත් වෙලා තියෙනවා මේ වෙන විට. විශේෂයෙන්ම මේ මැද පෙරදිග ඇවිලිලා තියෙන ගින්නට නැවත පිදුරු දැමීමක් කියලා විල බොහෝ දෙනා හඳුන්වනවා. අපි කැමති මුලින්ම මේ ප්‍රවෘත්තිය පිළිබඳව කතා බහ කරන්නම.
මෙතන මදුර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කියා සිටියේ ඇමරිකාවේ ප්‍රතිපත්තියක් හැටියට ඔහු පිළිගන්නවයි කියලා ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම් නුවර කියලා. ඉතින් ඇත්තටම 1995 ඇමරිකාවේ ඒ මන්ත්‍රණ සභා දෙකේම යෝජනාවක් සම්මත කළ තිබුණා ජෙරුසලම් නුවර ඊශ්‍රායලයේ අගනුවර හැටියට ඇමරිකාව පිළිගත යුතුයි කියලා. නමුත් කිසිම ඇමරිකානු ජනාධිපතිවරයෙක් එය බලගැන්වීමට එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරේ නැහැ. මොකද මේ මැද පෙරදිග සාම ක්‍රියාදාමයක් ක්‍රියා වෙලා තියෙන අවස්ථාවක මේ අර්බුදය විසඳීමට අවශ්‍ය නිසා මෙවැනි ජෙරුසලම් නුවර ඊශ්‍රායලයේ ප්‍රධාන නුවර හැටියට පිළිගත්තොත් මේක ඒ සාමක්‍රියාදාමයට බාධාවක් වෙයි කියන කාරණාව අනුව මේ ඇමරිකාව 1995 ගත්ත ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැහැ. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ දැන් ඔහු විශ්වාස කරනවා කියලා අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රායෝගිකව ඇති වෙලා තියෙන කරුණු කාරණා සැලකිල්ලට අරගෙන ලෝක ප්‍රජාව කොයිතරම් ඔහුට මේ පිළිබඳ අවවාද කළත් ඒ කිසිවක් පිළිගන්නේ නැතිව ඔහු මේ විදිහට මේ කවුරුත් මවිතයට පත් කරමින් මේ විදිහට මේ ප්‍රකාශය කළා.
ඔව්, දැන් අපි දන්නවා යෙරුසලම කියන්නේ ලෝකයේ අතිශය වැදගත් ආගමික ස්ථානයක් කියලා. නමුත් ආගමික ස්ථානයකට එහා ගිහිල්ලා දේශපාලන වශයෙන් මෙච්චර වටිනාකමක් යෙරුසලමට එන්නේ ඇයි කියන ප්‍රශ්නෙට අමල් දෙන්න තියෙන උත්තරේ මොකද්ද?
ඔව් මදුර, අතනම මේ යෙරුසලම් නගරයේ ප්‍රධාන වශයෙන්ම ආගම් තුනක මූලස්ථාන, එහෙම නැත්නම් ආගම් තුනකට අතිශයින් වැදගත් කේන්ද්‍රයක් හැටියට තමයි සලකන්නේ. ක්‍රිස්තියානි භක්තිකයන්, ඒ වගේම මුස්ලිම් වරුන්, ඒ වගේම යුදෙව් ජාතිකයන් මේ සියලු ආගම්වල මූලාරම්භය. එහෙම නැත්නම් ඔවුන්ට ඉතාමත්ම සුවිශේෂ අතිශයින් ආගමික වටිනාකමක් තියෙන නගරයක් හැටියට තමයි මේ ජෙරුසලම් නගරය තියෙන්නේ. එතන ඊශ්‍රායල සමතිස්සට බලාපොරොත්තු වෙන්නේ ඔවුන්ගේ අගනාර නගරය ජෙරුසලම් බවට පත් කිරීමට. ඒ එක්කම පලස්තීන ජාතිකයන් ඔවුන් අනාගතයේ ඇති කරගන්නා වූ පලස්තීන රාජ්‍යයක ප්‍රධාන නගර, එහෙම නැත්නම් අගනුවර ජෙරුසලම් දිය යුතුයි කියලා තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ ජෙරුසලම් නුවරේ නැගිනීර කොටස අරාබි සම්ප්‍රදායක් තියෙන පුරවැසියන් වැඩිපුර සිටින නිසා ඒක පලස්තීන රාජ්‍යයක අගනුවර හැටියටත්, බටහිර ජෙරුසලම් වල වැඩිපුරම යුදෙව් ජාතිකයන් නිසා ඒ කොටස ඊශ්‍රායලයේ සමග යා යුතුයි කියන කාරණාව තමයි තියෙන්නේ. නමුත් 1967 ඊශ්‍රායලය විසින් දියත් කරපු යුද්ධයක, දින 6ක පැවතිච්ච යුද්ධයේදී ඊශ්‍රායලයේ මේ මුළු ජෙරුසලම් මුළු නගරයම සම්පූර්ණයෙන්ම තමන්ගේ පාලනයට අත්පත් කරගත්තා. ඒ අත්පත් කර ගැනීම අද වෙනතුරුත් මේ පහුගිය අවුරුදු 50ටම ලෝක ප්‍රජාව, ජාත්‍යන්තර ප්‍රජාව ඒක නීති විරෝධී කාරණාවක් හැටියට සැලකලා ඒක හඳුන්වන්නේ ඔකියුපයිඩ් ටෙරිටරි. එහෙම නැත්නම් බලහත්කාරයෙන් තවමත් ඊශ්‍රායලයේ පදිංචි වෙලා ඉන්න ස්ථාන හැටියට. ඉතින් මේ අවස්ථාවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොයෙකුත් යෝජනා සම්මත කරගෙන තියෙනවා ඊශ්‍රායලයට බල කරලා මේ ප්‍රදේශවලින් ඉවත් වන්නට කියලා. එවැනි දේශපාලන වශයෙන් ඒ වගේම මේ අභිවාදීන් ආගමික පැත්තෙනුත් මේ අරාබි සහ ඊශ්‍රායල් ප්‍රශ්නේ විසඳීමේ මේ ප්‍රශ්නේ මූලික කොටසක් වෙලා තියෙන මේ ජෙරුසලම් නුවර සම්බන්ධයෙන් මේ විදිහට ඇමරිකාව ගත්ත ප්‍රතිපත්තිය නිසා තමයි දැන් අපිට මේ මැදපෙරදිග ප්‍රශ්නය තවත් දරුණු වෙන අතර, එහෙම නැත්නම් මේක විසඳීමට අමාරු වෙන තත්ත්වයට
හොඳ. අපි නැවතත් හැරෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඒ නිල ප්‍රකාශය සම්බන්ධයෙන්, ඊශ්‍රායලයේ නිල අගනුවර විදිහට යෙරුසලම නිල වශයෙන් ඇමරිකාව පිළිගන්න ප්‍රකාශය සම්බන්ධයෙන්. මේ ප්‍රකාශය සිද්ධ කරාට පස්සේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකාව ඇතුළෙන් ලැබුණු ප්‍රතිචාර සහ ලෝකයේ ලෝක නායකින්ගෙන් ලැබුණු ප්‍රතිචාර පිළිබඳව අපි කතා බහ කරමු.
ඇමරිකාව තුල නම් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේකෙන් දේශපාලන වශයෙන් වාසියක් ලබා ගන්නට පුළුවන්. මොකද යුදෙව් ජාතික විශාල ව්‍යාපාරික ප්‍රජාවක් ඇමරිකාවේ ප්‍රධාන පක්ෂවලට මුල්‍යමය ආධාර ලබා දෙනවා ඡන්ද කියන අවස්ථාවලදී. ඉතින් මේ විදිහට ඊශ්‍රායලයට අතිශයින් වාසි වෙන මේ වැඩි ප්‍රකාශයක් තුළින් මෙවැනි පිළිගැනීමක් තුළින් ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකාව තුළ තියෙන පිළිගැනීම වැඩි වන්නට පුළුවන්. නමුත් ලෝක ප්‍රජාව දිහා බලනවා විශේෂයෙන් අපි දැක්කොත් බැලුවොත් බ්‍රිතාන්‍ය, ෆ්‍රාන්සය, ජර්මනි ඒ වගේම අනෙකුත් යුරෝප රටවල් ඒක මෙච්චර ජාතීන්ගේ සංවිධානය චීනය, රුසියාව ඒවට අමතරව විශේෂයෙන්ම ඇමරිකාවට සහාය දක්වන මධ්‍යපෙරදිග අනෙකුත් රටවල් ඒ කියන්නේ සෞදි අරාබියාව ඒ වගේම ජෝර්දානය වගේ රටවලුත් ඔවුන් ඇමරිකාවත් සමග ඇමරිකාවේ ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කරත් මේ අවස්ථාවේදී ඔවුන් විරසක වෙලා තියෙනවා. ඔවුන් ඇත්තටම මේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය ඔහු කරපු මේ කටයුත්ත බොහොම දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. නමුත් මෙතන ඊට වඩා භයානක කාරණා වෙන්නේ මොකද මේ වෙනකොට බඩතරදිග සිටින අන්තවාදී කණ්ඩායම් විශේෂයෙන්ම හමාස්, හිස්බුල්ලා වගේ අන්තවාදී ඉස්ලාමීය සම්ප්‍රදායක් තියෙන කණ්ඩායම් ඒ වගේම IS සහ අනෙකුත් ඉස්ලාමීය ත්‍රස්තවාදී සංවිධාන හැටියට නම් කරලා තියෙන අය ඔවුන්ටත් ලොකු ශක්තියක් මේ අවස්ථාවේදී ලැබුණයි කියලා මේ විදිහට අතරම ඇමරිකා විරෝධී ඔවුන්ගේ වැඩපිළිවෙල තවත් සාධාරණීකරණය කර ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට ඇත්තටම මේ ඔක්සිජන් දුන්නයි කියන චෝදනාවත් මේ වෙනකොට එල්ලවලා තියෙනවා. මොකද මේ වෙනකොටත් අපි දන්නවා දැනටමත් නැග පෙරදිග ඒ අන්තවාදී කණ්ඩායම් ඔවුන් මේ යුද ප්‍රකාශ කරලා තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවත් ඇමරිකාවේ පුරවැසියන්ටත් විරුද්ධව ඔවුන් දින කිහිපයක විරෝධතාවයක් ඒ වගේම ඒ ඔවුන් ඒ විරෝධතාවය කොයි ආකාරයෙන් ප්‍රකාශ කරයිද කියන අපි තාම අපිට කියන්න අමාරුයි. නමුත් බොහොම ප්‍රචණ්ඩකාරීව මේ තත්වය ප්‍රවර්ධනය වෙන්නට පුළුවන් කියන ඒ අනතුරු අඟලින් හුඟක් අනෙකුත් රටවල් නායකයෝ මේ වෙනකොට කරලා තියෙනවා.
අපි ඒ කාරණාවෙන් පස්සේ කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ උතුරු කොරියාව පිළිබඳව. උතුරු කොරියාව පසුගිය බදාදා නැවතත් මේ අන්තර් මහද්වීපික දිගුදුර මිසයිලයක් අතදා බැලුවා. අපි කැමති අමල් මේ සම්බන්ධයෙන් වාර්තාව නලුත්ම තොරතුරු දැනගන්න.
ඔව් මදුර, ඇත්තටම මේ මිසයිල අතදා බැලීමෙන් ලොකුම තර්ජනයක් දැන් එල්ල වෙලා තියෙන්නේ විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ගමන් කරන සිවිල් ගුවන් සේවාවන්වලට. දැනට අලුත්ම තොරතුරු අනුව දැනගන්න ලැබිලා තියෙනවා මේ පහුගිය සතියේ උතුරු කොරියාව විසින් අත්දා බලපු ඒ අලුත්ම ඉන්ටර්කොන්ටිනෙන්ටල් බැලිස්ටික් මිසයිල්, එහෙම නැත්නම් අන්තර් මහද්වීප ඒ මිසයිලය ඒ අත්දා බැලීම කරන අවස්ථාවේදී මේ මිසයිලය කිලෝමීටර් 4400ක් විතර උඩට ගිහිල්ලා නැවතත් පිටිපස්සට ගමන් කරන අවස්ථාවේදී ඒ ගමන් මග ගුවන් යාන 4කට දිස්සුණයි කියලා. ඉතින් මේ අවස්ථාවවලදී ඒ ගුවන් යාන 4 ඒ මිසයිලය ඔවුන්ට තේන තෙක්මානේ තිබුණට ඔවුන්ට අනතුරක් වන තත්ත්වයට පත් වුණේ නැහැ කියලා මේ ගුවන් පාලක මැදිරි වලින් ප්‍රකාශ කළා තියෙනවා. නමුත් මේ ඉදිරියට මේක ලොකු ප්‍රශ්නයක් වන්නට පුළුවන් කියලා විශේෂයෙන්ම උතුරු කොරියාව මේ මිසයිල ප්‍රහාර සිදු කරන අවස්ථාවේදී මිසයිල ඇත්තටම අත්හදා බැලීම් කරන අවස්ථාවේදී ඒ පිළිබඳ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවාවන් වලට කිසිම පෙර දැනුම් දීමක් නොකරන නිසා ඇත්තටම 2013-14 වන වකවානුවෙන් පස්සේ ඔවුන් ඇත්තටම මේ අනතුරු ඇඳවීම එහෙම නැත්නම් කලින් මේ මෙවැනි දෙයක් පෙර දැනුම් දීමක් කිරීම අත්හිටවල තියෙනවා. ඉතින් මේ කාරණාව නිසාම අලුත් බියක් විශේෂයෙන් සිවිල් ගුවන් සේවාවන් වලට ඒ වගේම නාවික කටයුතු වලට අලුත් බියක් ඇති වෙලා තියෙනවා. මේ විදිහට පෙර දැනුම් දීමකින් තොරව මේ වගේ අසදාදින් කරොත් මේකින් විශාල අනතුරක් වෙන්නට පුළුවන් කියලා. ඉතින් ඒ පිළිබඳ ලෝක ප්‍රජාවගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඔවුන් න්‍යෂ්ටික අවියක් පාවිච්චි නොකරත් මේ විදිහට ඔවුන් විසින් කරන කාටත් දන්නන්නේ නැතිව මෙවැනි මිසයිල අත්දා බැලීම තුළින් සිවිල් ගමනාගමනයට හානි වෙන්නට පුළුවන් කියන ඒ බිය දැන් ප්‍රකාශ වෙලා තියෙනවා.
ඔබ රැඳී සිටින්නේ SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂාංගයේ සමගයි. අපි කතා බහ කරමින් පසුවන්නේ AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සමග මේ ගෙවිගෙන යන සතියේ ලෝකයේ වටේ සිද්ධ වෙච්ච උණුසුම් සහ වැදගත් තොරතුරු පිළිබඳව. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ යේමනයට. යේමනයේ තවමත් යුද්ධයක් පවතින රටක්, දරිද්‍රතාවයෙන් සහ විශේෂම සාගින්නෙන් පෙළෙන රටක් බවට පත් වෙලා තියෙනවා. යේමනයේ අලුත්ම ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. යේමනයේ කැරලිකරුවන් මාධ්‍යවේදීන් 40ක පමණ පිරිසක් රැඳවුම් භාරයේ තබාගෙන තමන්ගේ ඉල්ලීම් දිනා ගන්නට සටනක නිරත වෙන බව. අමල්, මේ කාරණාවේ පසුබිම කතාව මොකද්ද?
මතුර, මෙතන යේමනයේ සිද්ධ වෙන දැන් අපි දන්නවා අවුරුදු 3ක විතර ඉඳලා රට තුල ලොකු සිවිල් යුද්ධයක් ඇති වෙලා තියෙනවා. අපි ගත්තොත් අරාබිකර රටවල්වල, අරාබි ආශ්‍රිත රටවල්වල දුප්පත්ම අරාබි රට හැටියට තමයි යෙමෙනේ හඳුන්වන්න පුළුවන්. මේ වෙනකොට රටෙන් තුනෙන් දෙකකට වැඩි ප්‍රමාණයක් සාගින්නෙන් දැවෙන තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඉතාමත්ම දුගි තත්ත්වයට රට පත් වෙලා තියෙනවා. ඒ අතරතුරේදී තමයි රටම මේ යුද්ධය සමනය කර ගැනීමේ හැකියාවක් පෞද්ගල සතිය ඇති වුණා. විශේෂයෙන්ම මේ එක කණ්ඩායමකට සහාය දෙන මීට කලින් රටේ ජනාධිපතිවරයා හිටිය අලි අබ්දුල්ලා සලේ, ඔහු ප්‍රකාශ කළා ඔහු සෞදි අරාබියත් ඒ වගේම ඒ සෞදි අරාබියාවත් එක්ක එකට කටයුතු කරන අනෙකුත් රටවල් වලත් සහාය ඇතිව රට තුල සටන් විරාමයක් ඇති කරලා මේ යුද ගිනි නිවන්නට කටයුතු කරන්නට ඔහු සූදානම් කියලා. ඉතින් ඒ ප්‍රකාශය ඔහු කරන දවස් කීපයක් යන්නටත් මත්තෙන් ඔහුගේ පාර්ශ්වයේම පිරිසක් විසින් ඔහු ඝාතනයට ලක් වෙනවා. ඒ ඝාතනයට ලක් වීමත් එක්කලා නැවතත් යෙමනේ තත්වය අර වින කිහිපයක් හැමෝටම බලාපොරොත්තු තියාගන්න පුළුවන් වුණා දැන් මේ යුද ගිනි නිවෙයි කියලා. නමුත් ඒක සම්පූර්ණ නැවතත් වෙනස් වෙලා ආයමත් ඒ සටන් උත්සන්න වෙලා තියෙනවා. ඒ අතරතුරේ තමයි සනා අගනුවර විශේෂයෙන්ම මේ හිටපු ජනාධිපතිවරයාට පක්ෂපාත මාධ්‍ය කණ්ඩායම් වල සංඛ්‍යාන් 40ක් විතර මේ වෙනකොට මේ චරණිකාර කණ්ඩායම් විසින් මේ හූදි චරණිකාර කණ්ඩායමක් විසින් තමන්ගේ භාරය තියාගෙන ඉන්නවා. ඉතින් ඔවුන්ව උදවා ගැනීම සඳහා දැන් නොයෙකුත් සාකච්ඡා විශේෂයෙන්ම ජාත්‍යන්තර මාධ්‍ය සංවිධාන මේ රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් RSF වගේ කණ්ඩායම් ඔවුන් උත්සාහ ගන්නවා මේ පිළිබඳ මැදිහත්වීමක් කරන්නට. නමුත් මේ යෙමනේ සිවිල් යුද්ධේ මේක අලුත් ප්‍රවණතාවයක් හැටියට අපිට පෙනී යන්නේ. මෙතෙක් දුර මේ පිළිබිච්ච සටන් අතරම කණ්ඩායම් දෙකක් අතර තියෙන මීට කලින් බලයේ හිටපු අලි අබ්දුල්ලා සලේ සහ අලුතෙන් පත්වී තියෙන අධිපතිවරයාගේ කණ්ඩායම් අතර ඒ සටන් තිබුණේ. නමුත් දැන් ඒක ඒ කණ්ඩායම් තුල අපි මේ විදිහට එක එකට ඒ ප්‍රහාර එල්ල කර ගැනීම ඒ අතරම මේ සිවිල් යුද්ධේ තවත් දරුණු එහෙම නැත්නම් භයානක මුහුණුවරකට දැන් යොමු වෙලා තියෙනවා. ඉතින් ඒකට ජනමාධ්‍යවේදීන් මේ විදිහට ගොදුරු වෙලා තියෙනවා.
අපි අද දවසේ SBS සිංහල වැඩසටහනේ ලෝවටා විශේෂංගෙන් අවසාන වශයෙන් කතාබහ කරන්න බලාපොරොත්තු වෙන්නේ රුසියාව සම්බන්ධයෙන්. ලබන වසරේ පැවැත්වීමට නියමිත සිසිර ඔලිම්පික් උළෙල තහනම් කරමින් ලෝක ඔලිම්පික් කමිටුව රුසියාවට තහනම් නියෝගයක් පනවනවා. විශේෂයෙන්ම තහනම් උත්තේජක සහ රුසියාව අතර දැඩි සම්බන්ධයක් පවතිනවා කියලා තමයි ලෝක ඔලිම්පික් කමිටුව විශ්වාස කරන්නේ. අමල්, අපි කැමති අවසාන වශයෙන් මේ පිළිබඳව කතාබහ කරන්න.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව කළා තියෙන්නේ රුසියාව තහනමට ලක් කරාට රුසියාවේ ඒ ක්‍රීඩකයන්ට මේ තරඟ වලට සහභාගී වෙන්න හැකියාව තියෙනවා. ඔවුන් ඇත්තටම තහනම් උත්තේජක දක්ව නැහැ කියලා ඔවුන්ට ඔප්පු කරන්න පුළුවන් නම්. ඉතින් මෙතනදී ප්‍රශ්නයක් මතුවෙනවා, කොහොමද මේ රුසියාවේ ක්‍රීඩකයින් කොයි විදිහටද ඔවුන්ට මේ තරඟයට පෙනී හිටින්න පුළුවන්, ඔහුද රටක් නියෝජනය කරන්නට බැරි නම් කොහොමද කියලා. නමුත් මෙතන දැන් ඇවිල්ලා තියෙන එතනතාවේ තමයි ඔවුන්ට ඔලිම්පික් ධජය යටතේ ස්වාධීනව රටක් නියෝජනය කරන්නේ නැතිව මේ අවස්ථාවේදී මේ තරඟ වලට මුහුණ දෙන්න. ඉතින් මේකට ඇත්තටම රුසියාව බොහොම දැඩි විවේචනයට ලක් කරලා තියෙනවා. ඔවුන් හිතනවා මේක දේශපාලන තීන්දුවක්, මේක ඇත්තටම ක්‍රීඩකීන් කරපු වරදක් නෙමෙයි, මේක ඇත්තටම බටහිර රටවල් ඔවුන්ට විරුද්ධව ගත්ත ක්‍රියාමාර්ගයක් කියලා. නමුත් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු ඔවුන් බොහොම තරයේ කියා සිටින්නේ රුසියාව බොහොම සැලසුම් සහගතව තමන්ගේ ක්‍රීඩකයින්ට ඒ තහනම් උත්තේජක ලබා ගැනීම එවැනි වැඩපිළිවෙලක් දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගියා පමණක් නෙවෙයි, මේ පිළිබඳ පැමිණි ලැබිච්ච අවස්ථාවලදී ඒවා විමර්ශනය කරනවා වෙනුවට ඒවා අතරම් යට ගැසීම සඳහා ඒ රාජ්‍ය තන්ත්‍රයේ මැදිහත්වල කටයුතු කරයි කියලා. ඉතින් මේ ප්‍රශ්නේ ඒක විසඳන බවක් අපිට පෙනෙන්නේ නැහැ. නමුත් පුටින් ජනාධිපතිවරයා මේ ගැන මේ කාරණාව ගැන ඔහුගේ බොහොම දැඩි කරස්සල් ප්‍රකාශ කළත් තමන්ගේ රටේ ඒ ක්‍රීඩකයින්ට ඔලිම්පික් වින්ට ඔලිම්පික්ස් වලට සහභාගී වීම සඳහා ඒ අවසරය ලබා දුන්න බවයි අපිට දැනගන්න තියෙන්නේ.
ඒ පුවතත් සමගින් අපි අද දවසේ ලෝවටා විශේෂාංගයේ නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග කතාබහට එකතු වුණේ සුපුරුදු විදිහටම AFP ප්‍රවෘත්ති ජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධාන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල්, ඔබට බොහොමත්ම ස්තුතියි. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙමු.